గారు, కారక సభాపతిమణి, మీ అవస్థావిధి ఏకాబద్ధ విపక్షే వెనువెన్ విదేశీయ ధీవర బోట్లు విధిమత్కిరిమే సంశోధన పన కెటుంపత అవస్థావిధి అపే అపే గరు అమాత్య అమరవీర మెత్తుమాగే ధీవర అమాత్యాంశే తవదాన యుముకిరీమ సందా కరుణు కీప్యా సందాన కరంట కమితి పలమువ అపి దన్నో ఆ గరు సభాపతిమణి పసుగీయ యుద్ధ గెటుం పవతిన వాతావరణ తుల మీరటే మూదు విరలేన్ తునేన్ దెఖా మహాపొలవేన్ తునేన్ ఎకక దీర్ఘకాళ్యాక్ తెస్సే ఎక్కడ కట్టిన అమీరి సద్య ఉండే అమీరి సువంద దుఃఖ వేదనావా మరలతోనియత్తమై దశక తునక్ వితర తిబుని పశువ మహింద రాజపక్ష యుగేది త్రస్తవాదే పిటుదెకల మీరటే సింగళ ముస్లిం దిమళ బర్గసీయులు జనతావట నిదాసే జీవత్ వెంట జీవనోపాయ సడసగంట ఐతియ లభీమే ప్రతిఫలయక్ లెస రటే నిదాసే మూదు సంపత వెడిపుర పావిత్యకరంట అవస్థావ లభుణ అవి కౌరు దేశపాలన పక్షపాట ఆ మతిమతాంతర వలిన్ త్వరవ పెలిగతయతు వెనో దివైనక మూద నిదహస్కర గనీమ ఇతా వెదగత్ ఏ దివైన తుల జీవత్వేన జనతావగే జీవన తత్వే ఉ సస్కర గనీమ సందహ మూద పపన కువే అపేవగే కుడా రటవల్ట ఇండియన్ సాగర కళాపేమ సామే పెవతీమ అత్యవశ్య వినవ ఏ దివైనే జనతావగే జీవితవల తత్వే ఉసస్వీమ సందహ ఇది ఏనిసా అపిట పసుగీయ కాలపరిచ్ఛేదీయ తులది 2009 పస్సే నిదాసే జీవనోపాయ కరగన యామ సందహ ఉతురు నగినీర ప్రదేశవల దీవరే అంట వారకన్ కాలవల్ట దకునే దీవరే అంటే ఏ ప్రదేశవల్ట అన్నత్ అలుత్ ఇద ప్రస్తావక్ నిర్మాణే ఉన్న నముత్ అద తీన ప్రధాన గెటలువక్ మే విదేశీయ ధీవర యాత్ర గెంబురు మూదే మీ రటట అవశ్య ధీవర సంపత మంకొళ్ళ కేమక్ సిధువెను అక్కనేక అవి కౌరు దన్న కరుణ ఎసే గెంబురు మూదే కర్ణ కార్యట అతిరేకవ విశేషం ఇండియాను ధీవరయన్ మే ఉతురు నగనీర ప్రదేశవల మూదు సీమావ ఆక్రమణశీలి ప్రతిపత్తి అనుగమనే క్రీమ తులి ఇండియావా లంకావతం నిరంతరం ఎతివన గెటుంకారి తత్వే నిర్మాణే నిరాకరణే కరగనీమ సందా సువిశేష అవధాన్య జాతిక వశీ యుముకలయుతు గేలా అపి కల్పనాకరణం మగ్నిసాదయాత్ వివిధ కటకతావ పెతిరీమ తులిం పవా మీ అసల్వసి రాజ్య సమగ వినత్ గెటుంకారి తత్వ్యం నిర్మాణే కరణ ఎతం విదేశ బలవేగవల్ట పులువంకమ తిబెను ఉదాహరణ వశం మేతకాళీ లంకావే నావిక హముదా విసింగ్ ఇండియాను ఆక్రమికే ధీవరే అంట వెడితబల ఘాతనే కళాయి కీల తమిళనాడు ప్రదేశిత్ విశాల కెలబీమ కతి వెంట సూదాన అసత్య ప్రకాశ కటకతాయ అనాది తులి మెమనిదే అతి నోయన్న మీ దిరాజ్య అతర వడా హుంద అవబోధే కింగ్ అపే మూదు సీమావ ఆరక్షాకర గనీమ సందావెన విధిమత్ జాతిక వెడపిలివలకట యొము ఎంట కిన కరుణ ఏకాబద్ధ విపక్షే వసే మం గరు ఎమెత్తుమాగి అవధాన యొము కరంట కెమెత్తు వేణు దివను అపి పసుగీయ కాలి రట రెక్క నావిక అముదా భటే అంట కుమనో హేతు మత ఇతా విశాల పీడనేకట గొదురు కర్ల తిబెను రాజ్య అంశ విసింగ్ మేతకాళీన సిద్ధియ తమై మే మూదు కొటింట మూనదీల మూదు ఆరక్షాకిరిమే కట్యూతు కల నావికాముదావే రణవిరు వివిధ చోదన మత బంధనాగార గత కల్ ఎప్ప నొది తబాగన హిటియ అపి కౌరు దన్నో రట దన్నో సముద్ర ఆరక్షావ సందహ విశాల సేవ కల కొమదోరు దశనాయక మహతా ఎత్తులు නාවික හමුදා රණවිරුව පිරිසක් අත්අඩංගුවට අරන් ඇපදෙන්නේ නැතුව විවිධ චෝදනා එල්ල කරමින් බන්ධනාගාරගත කරලා තිබුණා. මේ රට වෙනුවෙන් රටේ ජාතික ආරක්ෂාව වෙනුවෙන් වැඩ කරලා ඒ අය බන්ධනාගාරගත කරලා තුට්ටු දෙකට දාලා එහෙම රණවිරුවන්ට වද දෙනකොට ඒ තත්ත්වය උසුලාගත නොහැකිව ඒ රණවිරු පවුල්වල එක අම්මා කෙනෙක් මේරි නැමැති ලිඳට පැනලා සියද වී නසාගත්තා. දැන් එහෙම චෝදනා තිබුණත් නඩු විභාග කරලා වැරද්දක් වෙලා තිබෙනවා නම් ඒ වැරදිවලට දඬුවම් කිරීම පිළිබඳ අපේ ප්‍රශ්නයක් නැහැ. නමුත් මෙලෙසින් රට වෙනුවෙන් කැප වෙලා සම්මාන දිනපු රණවිරුවන් වැදූ මෑණියන් වරු සියදිවි නසා ගන්න ඇති වෙන තත්ත්වයක් රට ඇතුළේ උදා වෙනවා නම් ඒක මහා ජාතික ඛේද වාචකයක්. ඒ නිසා ධීවර අමාත්‍යතුමාටත් පුළුවන්කම ලැබෙයි මේ නාවික හමුදාව සම්බන්ධයෙන් හා අනිකුත් රණවිරුවන් සම්බන්ධයෙන් රජය හෝ කුමන පාර්ශ්ව විසින් හෝ ගෙනියන දඩයම් පිළිවෙත නැවැත්වීම සඳහා මැදිහත් වීමකුත් කරයි කියලා මම බලාපොරොත්තු වෙනවා. ඊට අතිරේකව අද සමස්ත ධීවර ප්‍රජාවත් අනිකුත් අඩු ආදායම් ලාභීන් මෙන්ම ඉහළ ආදායම් ලාභීනුත් පොදුවේ මුහුණ දෙන ප්‍රධාන ගැටලුවක් තිබෙනවා. මේ දෙවන්ත මූල්‍ය අර්බුදය. මොකද රටේ සමස්ත මුදල් ක්‍රමයේ බැංකු ක්‍රමයේ ණය ක්‍රමයේ පාලනය කරන මුදල් නෝට්ටු අච්චු ගසන ශ්‍රී ලංකා මහ බැංකුවේ ලංකා ඉතිහාසයේ කිසිම දිනක නොවුන මහා දෙවන්ත වංචාවන් දෙකක් සිද්ධ වුණා. 2015 පෙබරවාරි මාසේ 27 වෙනිදා සහ 2016 මාර්තු මාසේ මෙයින් ඇතිවෙච්ච අලාභය බිලියන 12යි බිලියන 12 අය කරගන්න පුළුවන් වගේ මේක සමහර අය ලඝු කරන්න දරන උත්සාහය අපි පිළිකුලෙන් එලා දැකිය යුතු වෙනවා. මක් නිසාද යත් මේ බැඳුම් කර හොරකමේ අලාභය ධීවරයන් කම්කරුවන් ගොවීන් සමස්ත ලාංකීය ජනතාවම අසාමාන්‍ය ලෙස විඳගන්නවා. ඇයි මේ සිද්ධියෙන් පස්සේ ඇතිවෙච්ච පළවෙනි ප්‍රතිඵලය තමයි ගරු කාරක සභාපතිතුමනි රටේ ණයපොලි අනුපාතයේ කරටි කඩල යන්න ඉහළ ගියා. මහින්ද රාජපක්ෂ යුගයට වඩා වර්තමානයේදී ණයපොලි අනුපාතයේ වැඩි 100%කින් භාණ්ඩාගාර බිල්පත් වේවා, භාණ්ඩාගාර බැඳුම් කර වේවා, බදු සංචිත සහතිකපත් වේවා, එහෙම නැත්නම් මේ වාණිජ බැංකුවල හරිත සාමාන්‍ය බර තැබූ ණය පොලි අනුපාත වේවා, සියලුම පොලි අනුපාතයන් වැඩි වෙලා. ආර්ථික ප්‍රගතිය එක ලක්ෂණයක් තමයි. රටක් දියුණු වෙන්න නම් ඒ රටේ පොලි අනුපාතයේ තනි ඉලක්කමේ සංඛ්‍යාවක් වෙන්න ඕනේ. ජපානයේ, ස්විස්ලන්තයේ, ස්වීඩනයේ, එංගලන්තයේ, ඇමරිකාව, සිංගප්පූරුව, මැලේසියාව මේ ඕනෙම රටක දියුණු වෙච්ච රටක් තියෙනවා නම් ඒ රට දියුණු වෙලා තියෙන්නේ පොලි අනුපාතයේ තනි ඉලක්කමේ සංඛ්‍යාවක් වෙනවා. 100%2 ණය පොලිය, නැත්නම් 105%, නැත්නම් 106%. යුද්ධ නිම වුණාට පස්සේ දීර්ඝ කාලයක් නියම කාර්යක්ෂම රාජ්‍ය මූල්‍ය කළමනාකරණයක ප්‍රතිඵලයක් ලෙස පොලි අනුපාතයේ සිංගල් ඩිජිට් ඉන්ටරස්ට් රේට් වලට ගෙනහල්ලා තිබුණා ලංකාවේ. ඒක තමයි ප්‍රායෝගික මහ පොළොවේ ඇත්ත. ඒ ඇත්ත අනුව 8.5, 9.5, 9.75 එහෙම තමයි පොලි අනුපාතය තිබුණේ. අද 128, 130, 132 යනාදී වශයෙන් සියලුම දෙනාට මේ ණය ගෙවා ගන්න බැරි පොලියක් දැන් අලුතෙන් කලින් ගත්ත ණය ගත්ත අයටත් රජයේ සේවකයෝ ණයයි. ඔවුන්ට අලුතෙන් ලිපි එනවා පොලිය වැඩි කරලා ගණන් හදලා. ඊළඟට මෝටර් වාහනයන් ලීසින් කරලා ෆිනෑන්ස් කරලා ගත්ත අයටත් ඒ විදියට එනවා. ඊට පස්සේ නිවාස ණය ගත්ත අයටත් ඒ විදියට එනවා. කනකර උගස් කරපු අයටත් ඒ විදියට එනවා. ධීවරයන්ටත් ගොවියන්ටත් සුළුහා මධ්‍ය පරිමාණ කර්මාන්ත කරුවන්ටත් මේ ණය පොලියා වාරික ගෙවන්ට බැරිවීමෙන් සියදිවි නසා ගැනීමේ ප්‍රමාණය විශාල ලෙස වර්ධනය වෙමින් පවතිනවා. බැංකු හොරකම, ඒ මත පදනම් වෙච්ච පොලිය ඉහළ යාම, ඒ තුළ ඇතිවෙච්ච ආර්ථික කඩාවැටීම් තුළ ණය වාරිකා පොලිය ගෙවීමට නොහැකි වීම, සියදිවි නසා ගැනීම. ඔබතුමත් දන්න ප්‍රදේශයක් වෙන්න පුළුවන්. පුවත්පත් වාර්තා කරලා තිබුණ ආකාරයට යාපන ප්‍රදේශයේ ව්‍යාපාරික මාත්මේ මේ ණය කරුව ණය ඉල්ලගෙන එනකොට ඔව් සියදිවි නසාගත්තා. ඊට පස්සේ ඊටාම ලක්ෂණ ද්‍රවිඩ දරුවෝ තුන්දෙනෙක්. ඒ දරුවෝ තුන්දෙනාටම අම්මා අයිස්ක්‍රීම් වලට වහදාලා දීලා අයිස්ක්‍රීම් කන්න දීලා දරුවොත් මැරිලා අම්මත් වාකාලා මැරිලා හතර දෙනයි පස් දෙනෙක් මුළු පවුලේ විනාශ වුණා මේ ණය පොලිය නිසා. මේ ප්‍රදේශවලත් ඒකයි. උතුරේ දකුණේ කියලා වෙනසක් නැහැ. අපේ පළාත්වල සමහර ව්‍යාපාරික මහත්තුරු පසුගිය සතිවල මේ කිරිබත් ගොඩක් මෝටර රථෙන් ආවා ණය වාරික ගෙවන්න බෑ කැලණිකඟට පැන්න මැරුණා. ඊට ඉස්සෙල්ලා මේ ගොඩ ආර්ථික මධ්‍යස්ථානයේට කිට්ටුව මේ ලයිට් කණුවකට යතුරු පැදිය හේතු කළා. කැලණි මිටියාවතේ දුම්රිය මාර්ගේ නිදාගත්තා. මේ අද තියෙන අර්බුදයේ ස්වභාවය මේ සභාවේ පැහැදිලි වෙන්නේ නැහැ. ඒ පිළිබඳ හඬක් නගන්න බැරි අසරණ මිනිස්සුන්ගේ හඬ නැගෙන්නේ නැහැ. විපක්ෂයක් නැති පාර්ලිමේන්තුවක්. ඒ තුළ මේ රටේ එක පිරිසකගේ තියෙන ප්‍රශ්නය ගැන නෙවෙයි දේශපාලන පුද්ගල අවලාද සඳහා පමණයි වැඩි කාලයක් යෙදවෙන්නේ. එතකොට මේ ඇතිවෙන ප්‍රතිඵලය තුළ මනුස්ස ජීවිත සියදිවි නසා ගන්න එකට මේ ණය පිළිබඳ අර්බුදයට මූල්‍ය අර්බුදයට මේ ගරු සභාවේ යම්කිසි ජාතික වැඩපිළිවෙලක් හදාගන්න ඕනේ. ධීවරයන්ටත් මේ ප්‍රශ්නේ බරපතල ලෙස තියෙනවා. තමන්ගේ ආදායමේ ණය වාරිකයි පොලිය ගෙවා ගන්න බැරි වෙනකොට ඒ නොකළ යුතු දෙයක් වුණත් සියදිවි නසා ගැනීම විසඳුමක් ලෙස කරන රටකයි අපි ජීවත් වෙන්නේ. ඒ නිසා මේ ධීවරයන්ගෙත් ණය ප්‍රශ්නේ ගැන අවධානය යොමු කරන්න කියන අතර ඒ වගේම මේ බැඳුම්කර හොරකම නිසාවෙන් රට සතු විදේශ ආයෝජකයෝ ආපහු ගියා. රජයේ සුරකුම් පත්වල තිබුණ මුදල් ඇමරිකානු ඩොලර් බිලියන 2.4කට වඩා වැඩි ප්‍රමාණයක් අරන් ගියා. රුපියල මස්තබාල් දුණා. මහින්ද රාජපක්ෂ රජය භාරගන්න අවස්ථාවේදී ඩොලර් 1කට ගෙව්වේ රුපියල් 101යි. අවුරුදු 10ක් ආණ්ඩු කළ ඉවරනකොට 131යි. අවුරුදු 10කට ඩොලරේට වැඩිපුර ගෙව්වේ රුපියල් 30යි. අවුරුද්දකට සාමාන්‍යයෙන් ගෙවලා තියෙන රුපියල් 3යි. දැන් 156යි. මේක ඉදිරි සතිවලදී බරපතල ලෙස නායාමක් වෙනවා. දැවැන්තම මූල්‍ය අර්බුදයක් ඇති වෙලා තියෙනවා. මොකද රජයේ භාණ්ඩාගාර බැඳුම් කරහා ලංකා ආණ්ඩුවේ බැඳුම් කර පිළිබඳ සැකේ අවිශ්වාසය සහ ඉතාම බරපතල තත්ත්වයක් ඇතිවීමෙන් මෝදි නැමැති ණය ශ්‍රේණිගත කිරීමේ ආයතනය මෑත සමීක්ෂණයෙන් ප්‍රකාශ කළා ආසියා පැසිෆික් කලාපයේ රටවල් 24කින් ශ්‍රී ලංකාව 24 වෙනි ස්ථානයට ණය අවදානම අතින් ඇද වැටිලා තිබෙනවා. ඒ විතරක් නෙමෙයි ආයෝජකයන්ට එහෙම සඳහා සලකා බන්න බ්ලූම්බර්ග් කියන දර්ශකය ලකුණු 100කින් පටන් ගන්නෙ වැඩිම ලකුණු ප්‍රමාණය ලැබිලා තියෙන නෝර්වේ රටට අවදානම අඩුම රටක් ලෙස ලංකාවට 100න් ලකුණු 12යි ලැබිලා තියෙන්නේ. ලෝකයේ තියෙන අවදානම වැඩිම රටක් ලෙස අන්තර්ජාතික වශයෙන් වර්ගීකරණය සිද්ධ වෙලා තිබෙනවා. එතකොට මේ තත්ත්වයේ තුල ඇතිවෙන සැකය තව වර්ධනය වෙලා තියෙනවා. අග්‍රාමාත්‍යතුමා මේ පාර්ලිමේන්තුව විශේෂයෙන් කැඳවලා පාර්ලිමේන්තුවේදී කිව්වා 2008 සිට 2014 දක්වා ලංකා ආණ්ඩුව නිකුත් කරලා තියෙන සුරකුම් පත්වල පිරමීඩවලටත් වඩා වංචා සිද්ධ වෙලා තියෙනවා කියලා. අපි වගකීමෙන් කියනවා ඒක අබද්ද විපක්ෂයේ වශයෙන් එක කොමිසම නෙමෙයි කොමිසම් සභා 7ක් කරි ඉක්මනින් දාලා මේ රටේ සුරකුම් බැඳුම් කර වෙළඳපොලේ ප්‍රතිරූපයේ කඩා වැටීම නවත්තන්න. එහෙම නැත්නම් කාගේ ආණ්ඩුවක හරි ණය ගන්නෝ වෙච්චාම බැඳුම් කරේ නිකුත් කරනවා. බැඳුම් කරේ ගැන අග්‍රාමාත්‍යතුමා පාර්ලිමේන්තුවේ කියලා තියෙනවා මේක හොරකම් කළා වංචා කළා දූෂණය කළා තමන්ගේ හොරකම වහ ගැනීම සඳහා එය දේශපාලනික වශයෙන් වෙන පක්ෂ මත පටවන්න ගියාම එයි ප්‍රතිඵලය ලෙස අද ලංකාවේ බැඳුම් කර වෙළඳපොළ කඩා වැටෙනවා. ඒ අතර භයානක තත්ත්වයක් ගැන මම මේ ගරු සභාවේ අවධානය යොමු කරනවා. මේ ගැසට් කරලා තියෙනවා ඊයේ පෙරේදා 50ක්. ඒ 50 තිබෙන්නේ ඉංග්‍රීසි භාෂාවෙන් ඇක්ටිව් ලයබිලිටි මැනේජ්මන්ට් සක්‍රීය බැරකම් කළමනාකරණය කිරීමේ 50. ශ්‍රී ලංකාව තුළ රාජ්‍ය ණය කළමනාකරණය කරනු පිණිස සක්‍රීය බැරකම් කළමනාකරණය කිරීමේ කාර්යය සඳහා ශ්‍රී ලංකාව තුල හෝ ඉන් පිටත හෝ ණය එකතු කර ගැනීමට බලය ලබා දීම සඳහා ඊට සම්බන්ධ වූ ආනුෂාංගික කාරණා සඳහා විධිවිධාන සැලැස්වීම සඳහා වූ පනතකි. මේ පනත ගරු සභාපතිතුමනි, මම ඔබතුමාගේ අවධානය යොමු කරනවා. ලංකා ඉතිහාසයේ මේ පාර්ලිමේන්තුවට තියෙන බලය සම්පූර්ණයෙන් උදුරගෙන ගිහිල්ලා පාර්ලිමේන්තුව සම්පූර්ණයෙන් බුල්ඩෝස් කරණය කිරීම සඳහා මූල්‍ය බලය එළියට ඇදලා තමන්ට රිසිසේ ණය ජාත්‍යන්තරයෙන් පවා එකතු කරගන්න ඉඩ ප්‍රස්ථා ලබා දෙන භයානක පනතක්. මගේ පාර්ලිමේන්තු කාලය තුළ 1989 සිට මෙවැනි වගන්තියක් ඇතුළත් පනතක් මම දැකලා නැහැ. මෙමයි තියෙන්නේ වගන්තිය. මේ පනතේ 7 වෙනි වගන්තිය තියෙනවා. 5 වෙනි වගන්තිය මෙලෙසින්. 5 වෙනි වගන්තිය පිළිබඳ මම ඔබතුමාගේ විශේෂ අවධානය යොමු කරනවා. ආණ්ඩුවේ රාජ්‍ය ණය ප්‍රතිමූල්‍ය හා පූර්ව මූල්‍යණය කිරීමේ කාර්යය සඳහා ආණ්ඩුව සඳහා වූ ආණ්ඩුව වෙනුවෙන් එකතු කරනු ලබන යම් ණයක් 2017 අංක 30 දරන විසර්ජන පනතේ 2.1 ආ වගන්තිය යටතේ විධිවිධාන අදාළ වීමෙන්ද එසේම 2017 අංක 30 දරන විසර්ජන පනත ක්‍රියාත්මක වීම ආරම්භ වීමේ දිනෙන් පසු පනවන ලබන යම් වාර්ෂික විසර්ජන පනතක විධිවිධාන අදාළ වීමෙන් නිදහස් විය යුතුය. මෙයින් කියන්නේ මේ පාර්ලිමේන්තුව 3/2 අයවැලේකණය සම්මත කළත් අයවැලේකණේ මොනවා තිබුණත් ඒවැන් නිදහස්ව මේ පනත යටතේ ඕනේ තරම් ණය ගන්න මුදල් ඇමතිවරයාට බලය දෙනවා. මේක මහා පුදුම පනතක්. දැන් මේ පනත් කෙටුම්පත 2014ට බලපාන. 2017 කියන්නේ අතීතයට බලපාන නීතියක්. අතීතයට විතරක් නෙමෙයි අනාගතයේ මින් ඉස්සරහටත් බලපාන ලෙස ගේනවා පනතක්. අපි පාර්ලිමේන්තුවට තියෙන වැදගත්ම පනත තමයි විසර්ජන පනත. විසර්ජන පනත පාර්ලිමේන්තුවට ගෙනල්ලා පාර්ලිමේන්තුවේ මාසෙකටත් වඩා වැඩි කාලයක් විවාද කරලා 2 වෙනි වර කියෝලා 3 වෙනි වර කියෝලා ඡන්ද විමසලා 3/2 ඡන්දයෙන් සම්මත වෙලා මෙන්න මෙච්චරයි ණය ගන්න පුළුවන්, මේ විදියටයි ණය ගන්න පුළුවන්, ණය පිළිබඳ උපරිමයේ මෙපමණයි කියලා මේ ගරු සභාව සම්මත කළත් මේ වගන්තිය නිසා පාර්ලිමේන්තුව නිකන් රබර් මුද්‍රාවක් බවට පත් වෙනවා. මේක ඉතාම භයානක තත්ත්වයක්. ලංකාවේ පාර්ලිමේන්තුව ඉතිහාසයේ කිසි දිනක නොවිරු ආකාරයට හැල්ලුවට ලක් වෙලා තියෙන්නේ. රාජ්‍ය මූල්‍ය කළමනාකරණය, සමස්ත ණය ක්‍රමය, සමස්ත බැංකු ක්‍රමය, සමස්ත මුදල් ක්‍රමය සම්පූර්ණයෙන් හෙල්ලිලා ලංකාවේ මූල්‍ය ක්ෂේත්‍රය ඕවර්හීටඩ් පමණට වඩා රත් වෙච්ච මුදල් වෙළඳ පොලක්, ප්‍රාග්ධන වෙළඳ පොලක් තමයි අපේ රටේ තියෙන්නේ. ඒ අර ඇවිලෙන ගින්නට මේ පිදුරු දානවා වගේ, ඇවිලෙන ගින්නට පෙට්‍රල් වක් කරනවා වගේ පනතක් තමයි මේ සම්මත කරන්න සූදානම් වෙන්නේ. අපි මේට ඉතාම පිළිකුලෙන් ඒකාබද්ධ විපක්ෂයේ මේ පනත හෙලා දකිනවා. පාර්ලිමේන්තුවේ තියෙන බලය ඇදගෙන යාමට බුල්ඩෝස් කරණයට අපි සම්පූර්ණයෙන්ම විරුද්ධ වෙනවා. මේ කාගේ උවමනාවට කරන්න යන දෙයක්ද කියලා මට වටා ගන්න අමාරුයි. මේක ඉතා පැහැදිලිව තියෙනවා විසර්ජන පනතේ විධිවිධාන අදාළ වීමෙන් නිදහස් වීම. එතකොට විසර්ජන පනතේ විධිවිධාන අදාළ වීමෙන් නිදහස් වෙනවා කියන්නේ අයවැය කියන්නේ කඩදාසි ටිකක් විතරයි. විසර්ජන පනතේ කිසිම නීතියක් අදාළ වීමෙන් නිදහස් වෙනවා මේ පනතේ ණය කළමනාකරණය කරන විට. ඒ එයින් කරන්න බලාපොරොත්තු වෙන දේ මේ ශ්‍රී ලංකාව තුළ රාජ්‍ය ණය කළමනාකරණය කරනු පිණිස සක්‍රීය බැරකම් කළමනාකරණය කිරීමේ කාර්යය සඳහා ශ්‍රී ලංකාව තුළ හෝ ඉන් පිටත හෝ ණය එකතු කර ගැනීමට බලය දීම සඳහාද ඊට සම්බන්ධ හෝ ආනුෂාංගික කාරණා සඳහා විධිවිධාන සැලැස්වීම සඳහාද පනත් කෙටුම්පතකි. තාම මේ පනත පාර්ලිමේන්තුවට පිළිගන්නලා නැහැ. මම පිළිගන්නන්න ඉස්සෙල්ලා ඒකාබද්ධ විපක්ෂයේ ආර්ථික පර්යේෂණ ඒකකය මේ පිළිබඳ මේ ගරු සභාවේ අවධානය යොමු කරලා පනත එන්න කලින් එන එක නවත්වා ගැනීම සඳහා අපි මැදිහත් විය යුතුයි. ඔබතුමාටත් ඒ පිළිබඳ විශාල වගකීමක් තියෙනවායි කියලා අපි විශ්වාස කරනවා. ඊළඟට නිතර මේ දිනවල සඳහන් කරනවා අපේ මේ පාර්ලිමේන්තුවේ මුදල් පිළිබඳ නීතිමේ තත්ත්වයන් පිළිබඳ බරපතල ගැටලු මතුවෙලා තියෙනවා. ගරු සභාපතිතුමනි, මුදල් පිළිබඳ බලය පාර්ලිමේන්තුවේ තිබුණත් දැන් අපේ රටේ සමස්ත මූල්‍ය හසුරෝන බලය තියෙන ශ්‍රී ලංකා මහා බැංකුවේ අධිපති ධූරයට පත් වෙනවා සිංගප්පූරු පුරවැසියේ. එහෙම පුළුවන්ද කියන ප්‍රශ්නේ එනවා. ඒ එන්නේ ආණ්ඩු ක්‍රම ව්‍යවස්ථාවේ 165 වෙනි වගන්තිය. එයි එක කොටසක් මං කියවනවා. රජයේ නිලධරයන් හා වෙනත් අය ප්‍රතිඥාව හෝ දිවුරුන් දිය යුතුය බව. ඒ කොටසක තියෙනවා සෑම පළාත් පාලන ආයතනයකම සහ සෑම රාජ්‍ය සංස්ථාවකම සේවයේ නියුක්ත යම් තැනැත්තෙකුද 4 වෙනි උපලේඛනයේ දැක්වෙන ප්‍රතිඥාව නැතහොත් දිවුරුන් දීම දී ඊට අස්සම් කළ යුත්තේය. ප්‍රතිඥාව දීම නැතහොත් දිවුරුන් දීම හා ඊට අස්සම් තැබීම නොකළහොත් ඒ රජයේ නිලධාරියා හෝ අධිකරණ නිලධාරියා හෝ තැනැත්තා හෝ ධූරයක් දරන්නා සේවයෙන් හෝ නිලයෙන් පහවන්නේය. එතකොට මේ දිවුරුම සිංගප්පූරු ජාතික අර්ජුන මහේන්ද්‍ර දෙන්නේ නැතුවයි සල්ලි කොලේට අස්සන් තැබුවේ. දිවුරුම දුන්න නම් 4 වෙනි උපලේඛනය අනුව මේකයි දිවුරන්න ඕනේ. තිත්තිත්තිත් වන මම ධූරයේ කාර්ය හා කර්තව්‍ය ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජයේ ආණ්ඩු ක්‍රම ව්‍යවස්ථාවට නීතියට අනුකූලව අවංකව ඉටු කරන බවටද ශ්‍රී ලංකා ජනරජයට පක්ෂපාත වන බවටද මාගේ උපරිම ශක්ති ප්‍රමාණයෙන් ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජයේ ආණ්ඩු ක්‍රම ව්‍යවස්ථාව ආරක්ෂා කොට අනුගමනය කරන බවටද ගෞරව බහුමානයෙන් යුතුව ප්‍රතිඥා දෙමි. එතකොට සිංගප්පූරු පුරවැසියෙකුට ශ්‍රී ලංකා ආණ්ඩු ක්‍රම ව්‍යවස්ථාව ආරක්ෂා කරන බවට ගෞරව බහුමානයෙන් දිවුරන්න බෑ. දිවුරන්න බැරි නිසා දිවුරුවේ නෑ. මේ බැඳුම් කර පිළිබඳ කොමිසම කෝප් කමිටුව නිසි ආකාරයට වගකීමෙන් මේ වීමේ ගෞරවය අපේ හිටපු අමාත්‍යවරයෙක් වන හා මන්ත්‍රීවරයෙක් වන ඩිව් ගුණසේකර මැතිතුමාට ලැබෙන්න ඕනේ. එතුමා බොහොම පැහැදිලිව මේ ප්‍රශ්නේ ඇව්වාම මුදල් නෝට්ටුවට අච්චු අස්සන් තබන මහා බැංකු අධිපතිවරයා මේ දිවුරුම දුන්නේ නැහැ කියලා කීවා. ඊට පස්සේ මම ඔබතුමාගේ අවධානය යොමු කරනවා රජයේ ආයතන සංග්‍රහයේ 7-2 වගන්තිය. රාජ්‍ය පරිපාලන විෂය භාර අමාත්‍යවරයාගේ එකඟත්වය ඇතිව අදාළ අමාත්‍යවරයා පනවන නියමයන්නා කොන්දේසි යටතේද ඔහුගේ අනුමැතියද ඇතිව මිස ශ්‍රී ලංකාවේ පුරවැසිය නොවන පුද්ගලයෙක් රාජ්‍ය සේවයට පත් කළ නොහැකිය. ඒ රජයේ ආයතන සංග්‍රහයේ 7-2 වගන්තිය. එතකොට රාජ්‍ය පරිපාලන ඇමතිවරයා මේ ගරු සභාවට ඇවිල්ලා උත්තර දෙන්න ඕනේ. අර්ජුන මහේන්ද්‍ර මේම මේ පුරවැසිය නොවන කෙනෙක්ට මේ තනතුර දෙන්න එතුමා එකඟ වුණාද කියලා. ඒ නිසා අද වෙනකොට අපේ රටේ මුදල් නෝට්ටුව පිළිබඳ දෙවන්ත ප්‍රශ්නයක් මතුවෙනවා. සිංගප්පූරු පුරවැසියා දැන් අද දිනේ මං හිතන්නේ ඊයේ දිනේ ඉඳන් මේ රටේ සිංගප්පූරු අගමැතිවරයා ඉන්නවා. මේ රටේ තියෙන සමස්ත විශාලම බැංකු මංකොල්ලයට සම්බන්ධ පුද්ගලයා සිංගප්පූරු පුරවැසියෙක් නම් අග්‍රාමාත්‍යතුමා සමග සාකච්ඡා කරනකොට ජනාධිපතිතුමා සමග සාකච්ඡා කරනකොට පළවෙනි ප්‍රශ්නේ විය යුත්තේ ලංකා ඉතිහාසයේ කවදාක්වත් නැතුව ශ්‍රී ලංකා මහා බැංකුවට අකුණු ගහලා ඉවරයි. එහෙනම් ඒ සඳහා ඔබේ පුරවැසියට දඬුවම් දීම සඳහා එවනවද කියන ප්‍රශ්නේ තමයි මේ රජයේ නායකයෝ විසින් ඇසිය යුතුව තිබුණේ. සිංගප්පූරු අගමැතිවරයන්ගේ ලංකාවට ආපු වෙලාවේ අපේ තියෙන කනගාටුදායක තත්ත්වයේ අපිට වඩා හොඳට මේ ප්‍රශ්නය අර ලංකාදීප පුවත්පතේ කාටුන් ශිල්පියෙක් වන දාස මහත්තය මතු කොල්ලා තියෙනවා. අඩුගානේ කාටුන් ශිල්පියෙකුට හැඟෙනවා මේ ගරු සභාවට වඩා මේ වගේ ජාත්‍යන්තර මට්ටමේ සොරකමක් රටේ ප්‍රතිරූපයේ කෙලසීමක් රටේ බැංකුව කඩාවැටීමක් සිද්ධ වෙච්චාම ඒ පුරවැසිය අදාළ රටේ රාජ්‍ය නායකයා රටට ඇවිල්ලා ජනාධිපතිතුමා මුණ ගැසෙනකොට අග්‍රාමාත්‍යතුමා මුණ ගැසෙනකොට රට පැත්තෙන් අහන්න පුළුවන් මෙයාට දඬුවම් දෙන්න ඕනේ තමුන්නාසේ මෙයා එවනවද කියලා. එහෙම දඬුවම් දෙන ලකුණක් පෙනෙන්න නැහැ. ඒ නිසා මේ ගරු සභාවට විශාල වගකීමක් පැවරෙනවා. මේ ඔව් හා මේ මම විරාඩියෙන් ඉවර කරනවා. මේ ගරු සභාවට විශාල වගකීමක් පැවරනවා. මේ 2018 වර්ෂයේ අපි හිතනවාට වඩා නරක ලෙස සමස්ත බැංකු මූල්‍ය ආයතන ණය දෙන ආයතන මේ සියල්ල කඩා වැටිලා බැඳුම් කර වෙළඳපොළ කොටස් වෙළඳපොළ ප්‍රාග්ධන වෙළඳපොළ කඩා වැටිලා එහි පීඩනය ජනතාවට දැනෙන තත්ත්වයක් දරා ගන්න බැරි තත්ත්වයක් ඇති වෙන නිසා මේ පාර්ලිමේන්තුවත් ශ්‍රී ලංකා මහා බැංකුවත් දේශපාලනයෙන් තොරව ශාස්ත්‍රීය වශයෙන් මෙය තාක්ෂණික කරුණක් වෙන නිසා ඒට අදාළ නිවැරදි බුද්ධිමය දායකත්වයකින් ප්‍රශ්නයට මැදිහත් වෙන්න කියලා ඉල්ලා සිටිමින් මගේ වචන කීපය අවසන්
කරනවා.
සභාපතිතුමනි, අපේ රටේ ජාතික ආර්ථිකයටත් ඒ වගේම ධීවර කර්මාන්තයටත් අපේ රටේ සෛරිත්වයට භෞමික අඛණ්ඩතාවයට මරුපහරක් එල්ල කරපු ඒ දකුණු ඉන්දීය ධීවරින් මෙරටේ මුහුද සීමාව උල්ලංඝනය කරමින් නීති විරෝධීව මත්ස කර්මාන්තයේ යෙදීම නතර කරන්න අපට තියුණු අසිපතක් බඳු වූ 1979 අංක 59 දරන ධීවර විදේශීය ධීවර බෝට්ටු විධිමත් කිරීමේ පනත තිබුණා. නමුත් ඒ පනත හමස් පෙට්ටියට දාලා කුණුබක්කියට දාලා පැත්තකට වෙලා මෙරටේ මෙතෙක් බලයට පත් වෙලා හිටපු රාජ්‍ය නායකයෝ මුනිවත රැක්කා අහක බලාගෙන හිටියා ඒ ක්‍රියාත්මක නොකර. ඒ නිසා මෙරටේ මෙතෙක් කල් බලයට පත් වෙච්ච රාජ්‍ය නායකයෝ ඒ වගේම අදාළ ඇමතිවරු විදේශ මුදල් ආරක්ෂක ධීවර නිලධාරීන් පවා අමාත්‍යංශ ලේකම්තුමාලා තුමීල පවා මේ සම්බන්ධයෙන් කිසිදු ආකාරයක ක්‍රියාමාර්ගයක් නොගෙන ඉන්දියානු මධ්‍යම ආණ්ඩුවේ තර්ජනවලට ගර්ජනවලට සහ ඊළඟට තමිල්නාඩු ප්‍රාන්ත ආණ්ඩුවේ ඒ දේශපාලන අධිකාරියේ තර්ජන ගර්ජනවලට යට වෙලා කල්ගෙවීමක් තමයි මෙතෙක් කල් කරනු ලැබුවේ. ඒ වගේ මා කියන්න ඕන වර්තමාන යහපාලන ආණ්ඩුවේ ඒත් රාජ්‍ය නායකින් ඒ වගේම විදේශ මුදල් ඒ වගේම ආරක්ෂක ධීවර ඒ අමාත්‍යවරුන්ටත් සිද්ධ වුණා වසර දෙකහමාරක් යනතෙක් තමන් ආණ්ඩුව පිහිටවල වසර දෙකහමාරක් යනතෙක් මේ සම්බන්ධයෙන් ක්‍රියාමාර්ගයක් ගැනීමට අතේ අසිපත තියාගෙන ඒ ක්‍රියාත්මක නොකර මුනිවත රැකීමට සිද්ධ වුණා. ඒක මා විශ්වාස කරනවා ඉතිහාසයේ සර්දමක් වගේම ඒක රටට ඉතාමත්ම බරපතල ඛේදවාචකයක් කියලා. යාළ මේ කල් ඇද්දා. එවන් තත්ත්වයක් තුල වුණත් මා විශ්වාස කරනවා කුමන අඩුපාඩුකම් තිබුණත් වර්තමාන ධීවර අමාත්‍යවරයා මේ සම්බන්ධයෙන් ඔහුට කුමන බලපෑම් තිබුණත් අවසානයේදී රටේ ජනතාවගේ ධීවර සංගම්වල ඒ වගේම ධීවරීන්ගේ ඒ ධීවර ජනතාවගේ සුවිශේෂී මැදිහත් වීම සහ බලපෑම තුල එතුමට සිද්ධ වුණා අමාරුවෙන් හරි මේ කටයුත්තට මැදිහත් වෙලා මේ කාරණේ ඉෂ්ට කරන්න. ඒ නිසා විශේෂයෙන් මේ අවස්ථාවේදී අපි හොඳ දෙයට හොඳයි කියන්න ඕන නරක දෙයට නරකයි කියන්න ඕන කොන්දේසි විරහිතවම. ඒ නිසා මේ කටයුත්තට මැදිහත් වෙලා අද මේ පනත කරලියට ගෙනීම සම්බන්ධයෙන් මා විශේෂයෙන්ම වර්තමාන ධීවර අමාත්‍යවරයාටත් ඒ අමාත්‍යංශ හිටපු ලේකම්තුමියටත් විශේෂ ස්තුතියක් පිරිනමන්න අපි බලාපොරොත්තු වෙනවා. ඒ නිසා අපි දන්නවා ඕනෑම රටක භූමිය අඛණ්ඩතාවය සෛරීභාවය ඒ වගේම ජාතික ආරක්ෂාව මුහුදු සීමාවල අයිතිය වෙනුවෙන් ඕනම රාජ්‍ය නායකයෙක් ඕනම රටක් ඍජුව පෙනී සිටිනවා පමණක් නෙවී ඒව උල්ලංඝනය කරනෝ නම් යම් රටක දීවරය හොය වේවා විනත් අය ඇවිල්ලා ඒවට නිසි ක්‍රියාමාර්ග ගන්න ඒ රටවල් වල ව්‍යවස්ථාවන් ශක්තිමත් කරගෙන තියෙනවා ඒ අය ඒ විදිහේ ක්‍රියාමාර්ග ගන්නවා නමුත් අවාසනාවට අපේ රටේ මෙතෙක් බලයටපත් වෙච්ච රාජ්‍ය නායකින්ට මෙන්න මේ කොන්ද තිබුණ නැහැ කියන එක මා මේ මොහොතේ මතක් කරලා දෙන්න ඕන. ඒ නිසා මේ සංශෝධනය නිසා මම විශ්වාස කරනවා මෙතෙක් කල් අර මොට්ට කඩුවක් විදියට ක්‍රියාත්මක වෙච්ච 48 විදේශ 48 ආගමන විගණන පනත තමයි ඒ මොට්ට කඩුවක් විදියට ක්‍රියාත්මක වුණේ මේ වගේ සිද්ධීන් සම්බන්ධයෙන්. ඒ නිසා මම විශ්වාස කරනවා කිසිම ආකාරයකින් මේ දීවර නීති විරෝධී පන්න ක්‍රමය ඉන්දියානු දීවරය භාවිතා කිරීම වෙනුවෙන් වෙනත් ආබාධික භාවිතා කිරීම වෙනුවෙන් කිසිදු ආකාරයක ක්‍රියාමාර්ගයක් ඒ පනතට ගන්න හැකියාවක් නැහැ. ඒ පනත මේකට අදාළත් නැහැ. ඒ නිසා ඒක හරියට මුවාත නැති මොට්ට කඩුවක් වගේ. ඒකෙන් තමයි මෙතෙක් කල මේ අය සටන් කරේ කොපුව නැතුව. ඒ නිසා මේ මොහොතේ හරි මේ පන තරංග ඇවිල්ලා අපේ රටේ ජාතික ආර්ථිකයට බම්බිකාන්නතාවයට එවැගේම දීවර සම්පත ආරක්ෂා කරගන්න දීවර ආරක්ෂා කරගන්න විශේෂයෙන්ම උතුරු දීව ජනතාවගේ දීවර කර්මාන්තය ආරක්ෂා කරගන්න මැදිහත්වීම පිළිබඳව අපි විශේෂයෙන්ම මේ මොහොතේ මේකට මැදිහත් වෙච්ච සියලු දෙනාටම අපේ කෘතවේදීභාවය පළ කරන්න කැමතියි. ඒ නිසා මේ පනත ක්‍රියාත්මක වීමේදී අපි විශ්වාස කරනවා මෙතෙක් කල් කිසිදු ආකාරයක නීතියක් ඒ වගේම ක්‍රියාකාරීත්වයක් ක්‍රියාත්මක කරන්න බැරි වෙච්ච ඒ නායක හමුදා නිලධාරීන්ට මේ මොහොතේ සිට අපි විශ්වාස කරනවා ඉතාමත්ම තියුණු විදියට විධිමත් විදියට ඒ ආක්‍රමණිකයා අත්රංගුවට අරගෙන ඒ වගේම ක්‍රියාමාර්ග ගන්න ඒ සම්බන්ධයෙන් නීතිමය කටයුතු කරන්න ඒ වගේම මේ අයට අවශ්‍ය ඒ දඬුවම් ලබා දෙන්න ඔවුන්ට ශක්තියක් ලැබෙනවා කියන එක අපි විශ්වාස කරනවා. මෙතෙක් කල නිලධාරීන්ගේ ඇත් දෙක බඳලා තමයි තිබුණේ. ඒ නිසා ඔවුන් අපි ප්‍රශ්න කරනකොට අපි ඉදිරියේ නිරුත්තර වෙලා හිටියේ. ඒ නිසා ඒ බාධාව මේ තුලින් ඉවත් වීම අපි විශ්වාස කරනවා ඉතාමත් ඵලදායකයි කියලා. අපි දන්නවා මේ කාරණේ සම්බන්ධයෙන් මට මතකයි අගමැතිවරයා ප්‍රකාශ කරා ඉන්දියන් දීවරයන්ට මෙහෙ ඇවිත් මාළු අල්ලන්න ඉඩ දෙන්නේ නැහැ, යුද්ධයක් නොකර මේ විසඳාගත යුතුයි. අගමැති 2016 7/8 වන දින දිවයින මා මේක මීට පෙරාතුවත් පාර්ලිමේන්තුවේ ඒ වැය ශීර්ෂයේ අවස්ථාවේ දිව වර්ෂයේ අවස්ථාවේදී ඒ වගේම මේ සම්බන්ධයෙන් කල්තබිම ගෙන අවස්ථාවේදී මේක මම උපුටලා දැක්ුවා. මේ අගමැතිවරයාගේ ප්‍රකාශ පිළිබඳව නමුත් කතාවට විතරයි ඔහුගේ ඒ ප්‍රකාශයේ සීමා වුණේ, ක්‍රියාවට කිසිම ආකාරකින් ඔහු මැදිහත් වුණේ නැහැ. අපි දන්නවා ඉන්දියානු මධ්‍යම ආණ්ඩුව විශේෂයෙන්ම මේ සම්බන්ධයෙන් හරි විධිමත් විදියට සැලකිල් දක්වලා තිබුණා. ඒ නිසා එයාට වුමනා වුණේ දිගින් දිගටම මේ ආක්‍රමණය සිදු කරලා අපේ ජාතික ආර්ථිකයට ඒ වගේම උතුරේ ඒ දීවර සම්පත් අත්නොමතිකව මංගොල්ලකමින් එයාගේ ජාතික ආර්ථිකය ශක්තිමත් කරන්න තමයි එයාට වුමනා තිබුණේ. ඒ නිසා වරින් වර අපේ මැතිඅමතිවරු ඒ වගේ නිලධාරීන් කැඳවලා කතා බහ කරලා දිල්ලියට එයාය පරිස්සම් වුණා හැමතිස්සෙම තමන්ගේ වාසි අත්පත් කරගන්න තමන්ට ඒ අවශ්‍ය සාධක තියාගන්න. ඒ නිසා තමයි සමහර අවස්ථාවල උන් අපේ ගිහිපුවේ මැතිඅමතුරුන්ට නිලධාරීන්ට ප්‍රකාශ කරා ඔව් අපි මධ්‍යම ආණ්ඩුවත් එක්ක මැදිහත් වෙලා මධ්‍යමන්ත මැදිහත් වෙලා මධ්‍ය ආණ්ඩුවෙන් අපි භාරතයේ නැගෙනහිර බටහිර දකුණු ඉන්දියාවේ නැගෙනහිර බටහිර දකුණේ අපි විශේෂයෙන්ම මෙන්න මේ කර්මාන්තයට බලපෑම් ඇති නොවන විදියට අපි වරායන් කිහිපයක් දිවරායන් කිහිපයක් ස්ථාපිත කරනවායි කියලා ඒ අය ප්‍රකාශ කරලා තිබුණා. මේ සම්බන්ධයෙන් කෝටි 1000ක් විතර වෙන් කරනවා කියලා තිබුණා. නමුත් අපි දන්නවා වරායක් හදන්න කොයිතරම් කාලයක් යනවද කියලා. ඒ නිසා ඒ අය උත්සාහ කරේම වෙනමුකුත් නෙවි අපෙන් ගිහිපු මැතිඅමතුරුන්ට වගේ නිලධාරීන්ට යම් යම් ආකාරයේ ඒ විදිහේ වහසිපත් දෙමින් ඒ විදිහේ උපක්‍රම භාවිතා කරලා මේ වැඩේ කල් දාගෙන අර ඉන්දියානු ආක්‍රමණික දිවරය කරන කටයුත්ත දිගටම පවත්වාගෙන යාමට තමයි ඔවුන් කටයුතු කරේ. විතරක් නෙවි ඔවුන් කිව්වා අපේ අයට අපි මල්ටි ඩේ බෝඩ් කියන බහුදින යාත්‍රා 500ක් විතර අපි නිෂ්පාදනය කරලා විශේෂයෙන්ම දීම මූදේ මස් කර්මාන්තයට යවනවා. ඒ නිසා අපි ඒ කටයුත්ත කරනවා කියලා ඔවුන් අපේ අයට කිව්වා. ඒකෙන් බලාපොරොත්තු වෙන්නේ මොකද්ද ඔවුන්? ඒකෙන් බලාපොරොත්තු වෙන්නේ අපේ මේ කටයුත්තට යම් ආකාරයක ඔව් බාධාම් පවුනොමින් අපි මේ නීති විරෝධී වැඩෙන් ඈත් වෙනවයි කියන එක කතා කරමින් නමුත් ඒගොල්ලන්ගේ ක්‍රියාව උනේ මේ කර්මාන්තය දිගට පවත්වා ගන්න යාමට අවකාශ ලබා ගැනීම කියන එක මා විශ්වාස කරනවා. ඒ නිසා දිගින් දිගටම කල්මැරීමක් තමයි ඉන්දියානු මධ්‍යම ආණ්ඩු පැත්තෙනුත් ඒ වගේම තමිල්නාඩු ප්‍රාන්ත පැත්තෙනුත් ඒ දේශපාලන අධිකාරිය සහ බලධාරීන් දිගින් දිගටම කරගෙන ගියේ කියන එක මම ඔබතුමාගේ අවධානයට යොමු කරනවා. මෙන්න මේ නිසා තමයි අපි අපේ පැත්තෙන් අපේ අවධානය යොමු කරලා මේ කටයුත්තෙන් අපට මහා දවැන්ත පාඩුවක් දෛනිකව ඒ වගේම මාසිකව ඒ වගේම වාර්ෂිකව සිදුවනයි කියන එක අවධානයට යොමු කරලා අපි ඇතිතරම් මේ සම්බන්ධයෙන් මේ පාර්ලිමේන්තුවේ කතා කරලා අදාළ අමාත්‍යවරයාගේ අවධානයට යොමු කරා කියන එක සැලකිල්ලට ගත යුතුයි. අනේ නිසා තමයි අපි අපේ පැත්තෙන් මෙන්න මේ පනත ඉතාමත්ම ඉක්මනින් සම්මත කරලා සංශෝධනය කළ සම්මත කරන්න අපේ පැත්තෙන් අපි අනිවාර්යයෙන්ම අපේ සහයෝගය පළ කරනවායි කියලා අපි අපේ පැත්තෙන් කියා සිටියේ. ඒ නිසා අපි කියන්න ඕන ඔබතුමාගේ අවධානයට දැන් මෙහි ඒ සංශෝධනය අනුව මේකේ දිවර යාත්‍රාවලට ඒ නීති විරෝධීව මස්කර්මාන්තයට දිවර යාත්‍රාවලට මීටර් 15ට අඩු ඩොලර් යාත්‍රාවලට දල වශයෙන් ඒ අය කරන දඩමුදල වැඩි කරලා තියෙනවා. ඒ අපේ යෝජනාවක්. ඒක අමාත්‍යවරය පිළිගන්න තියෙනවා. අපි ඒකට ස්තුතිවන්ත වෙනවා. මොකද ඒකට හේතුව මේ මීටර් 15ට වඩා අඩු යාත්‍රා තමයි වැඩිපුර මේ උතුරු මුහුද ප්‍රදේශයට එන්නේ ආක්‍රමණය කරන්නේ. දල වශයෙන් එක දිනකට දීවර යාත්‍රා 1500 ගානේ සතියකට 6000ක් මෙවා එනවා ඇවිල්ලා මේ අය තනිකරම ඉස්සෝ කකුලුවෝ ඒ වගේම ඒ මත්ස්‍ය ආහාර මත්ස්‍ය පැලෑටි ඒ වගේම මත්ස්‍යයන් දැඩි විදියට ඒ ට්‍රෝලින් ක්‍රමේ නීති විරෝධී පන්නකමේ උපයෝග කරගෙන මහා දවැන්ත විනාශයක් අත්පත් කරලා දෙනවා. මේ නිසා ඔවුන් වාර්ෂිකව ලබා ගන්නව දල වශයෙන් රුපියල් කෝටි 5000කට වඩා අපේ ශ්‍රී ලාංකීය මුදලෙන්. ඒ නිසා අපි කියන්න ඕන මේ සම්බන්ධයෙන් අපි දිගින් දිගටම කතා බහ කරලා කිව්වා අය අර පයබරවට පිටකර බෙල්බන්දි නැතුව වගේ අදාළ පනත ඉක්මනින් ගෙනල්ලා මේ කරන විනාශය වළක්වගෙන අපේ ජාතික ආර්ථිකයට අපේ දීවරයාගේ සම්පතට උතුරේ දීවරයා ආරක්ෂා කරගන්න කටයුතු ගන්නේ කියලා. ඒ වගේම අපි දන්නවා දැන් මේ අපේ අනන්‍ය ආර්ථික කලාපය තුලට එනවා විශාල යාත්‍රා මීටර් 15ට වැඩි යාත්‍රා දිගින් දිගටම එනවා. නමුත් අපි දන්නවා ඒ අය ඇවිල්ලත් ඉතාමත් විශාල ඉතාමත්ම විශාල මස්්‍ය අස්සන්නක් යනන්නේ ආර්ථික කලාපය තුල නීති විරෝධීව අල්ල ගන්නවා ඒගොල්ලෝ අල්ල ගැනීම කරනවා ඒ අල්ලගන්නේ ෆෑට් කියන ඒ ෆෑට් කියන සුවිශේෂී පන්න ක්‍රමය උපයෝගී කරගෙන දල වශයෙන් මාස එකහමාරකට දෙකකට වතාවක් මේ ෆෑට් ක්‍රමය උපයෝගී කරගෙන ඔවුන් ඒ මස්්‍ය අස්සන්න නෙලා ගන්නවා එක වතාවකට කිලෝ ලක්ෂ 3 සිට 5 දක්වා බරපතලම කාරණයක් ඒක ඒ නිසා අපි අමාත්‍යවරයාගේ අවධානයට යොමු කරා ඒ අයටත් ඉතාමත්ම දැඩි විදියට අපේ අනන්න ආර්ථික කලාපයට අවිල්ලා මේ වගේ මස් සම්පත මංකොල්ල කන ඕන නම් ඒ අයටත් දැඩි දඬුවම් පමුණවන්න ඕන ඒ නිසා ඒ දඩමුදල වැඩි කරන්නේ කියන ඉල්ලීම අපි කරා ඒකට එතුමා පිළියරන් තියනවා අපි විශේෂයෙන්ම ඒ සම්බන්ධයෙන් එතුමට ස්තුතිවන්ත වෙනවා මෙන්න මේ මහා දවැන්ත මෙන්න මේ මහා දවැන්ත මස සංහාරය නිසා එක වසරකට රුපියල් කෝටි 5000ක් ලබා ගන්න එක අපට පුළුවන්කම තියුණා නම් හෙට සිට ඔව් මේ පනත ක්‍රියාත්මක කරලා නවත් ගන්න ඒක රටේ ජාතික ආර්ථිකයට රටේ බෞමික අඛණ්ඩතාවයට දීවරයේ ජීවිත ආරක්ෂා කරගන්න මස් සම්පත ආරක්ෂා කරගන්න අත්ලක් වෙනවා කියන එක මා විශ්වාස කරනවා එම් ගත්තාන් පස්සේදී 2016 17 18 දිවර මාත්‍යංශයේ පුනරාවර්තන සහ ප්‍රාග්ධන වීදම් දල වශයෙන් ගත්තාන් පස්සේදී පුනරාවර්තන දන් කෝටි 536යි ප්‍රාග්ධන වීදම් 1604යි ඔක්කොම 2140යි වසර 3ක් වසර 3කට 15 16 10 16 18 වසරට වෙන් කරපු මෙන්න මේ පුනරාවර්තන සහ ප්‍රාග්ධන වීදම් වලට වඩා දෙගුණයකට වැඩි ප්‍රමාණයක් වාර්ෂිකව අපට අහිමි කරනවා මෙන්න මේ දීවර ආක්‍රමණය නිසා එනිසා මේ සියල්ලම අපට නතර කරගන්න පුළුවන් කිසිදු ආකාරයක ගැටලුවක් නැතු වෙන්නේ 2016 මස්යා මස නිෂ්පාදන ආනයන බදු ප්‍රමාණය රුපියල් කෝටි 433යි ගරු සභාපතිතුමනි මේ වගේ 11 ගුණයකට වැඩි මුදලක් මේ ඉන්දියානු නීති විරෝධී දීවර ආක්‍රමණය නිසා අපට අහිමි වෙනවා ඒ නිසා අපට මෙන්න මේ දේවල් ටික ආරක්ෂා කරගත්තින් විශාල අපට දීවරයට සාහනසලසන්න මේ මුදල් යොදා ගන්න පුළුවන්කම තියෙනවා ඒ වගේම අපි දන්නවා අපනයන ආදායමට වඩා අපට දීවර සහ දීවර නිෂ්පාදන අපනයනය කරලා වාර්ෂිකව ලබා ගන්න ආදායමට වඩා වැඩි ආදායමක් 23 ගුණයක ආදායමක් මෙන්න මේ ආක්‍රමණය නිසා සිද්ධ වෙනවා අපට අන්න ඒවත් පුළුවන්කම තියෙනවා වැඩි දියුණු කරගන්න ආරක්ෂා කරගන්න මෙන්න මේ කටයුත්ත නැවැත්වුවොතින් ඒ වගේම අපි දන්නවා අපේ රටේ දීවර වරායන් තියෙනවා 20ක් නැංගුලම් තොටුපළවල් 54ක් තියෙනවා තොටුපළවල් තියෙනවා 860ක් මෙන්න මේ සියල්ල නවීකරණය කරලා මේ අඩුපාඩු සම්පූර්ණ කරලා දීවරයට ගැළපෙන විදියට දීවර සම්පතත් ආරක්ෂා කරගෙන දීවරයත් ආරක්ෂා කරගෙන දීවරයේ ජන ජීවිතය ආරක්ෂා කරගෙන රටේ ආර්ථිකයටත් යම් ආකාරයක මැදිහත් වීමක් මෙහෙයුමක් කරන්න පුළුවන්කම තියෙනවා මෙන්න මේ විනාශ වෙලා යන මේ සම්පත් ටික මේ ආක්‍රමණය නතර කරලා ඒ තුලින් අපට මේ ආදායම ලබා ගත්තින් එනිසා මම විශේෂයෙන් මිලිමක් කරනවා මේ කටයුත්ත අපි ඉතාමත්ම වහාම ක්‍රියාත්මක කළ යුතුයි කියලා ඒ වගේ මම උතුමාව දාන්න යොමු කරනවා මේ මොහොතේ අපට මෙන්න මේ කටයුත්ත කරන්න පුළුවන්කම තියෙන්නේ පැහැදිලුවම මේ දීවර පනත මේ දීවර පනත සංශෝධනය හෙට සිටම භාවිතාට නැගීම තුලින් පමණයි කියන එකයි අපි කියන්නේ ඒ නිසා මේක සම්මත කරන්න අවශ්‍ය ඒ ශක්තිය අපි අත් දෙකම උස්සලා ලබා දෙනවා ඒ කවුරුවත් වෙනුවෙන් නෙවී අපේ රටේ ජාතික ආර්ථිකයට අපේ රටේ භෞමික අඛණ්ඩතාවයට අපේ රටේ ජාතික ආරක්ෂාවට ඒ වගේම අපේ රටේ ධීවරයට ධීවරයේ ජන ජීවිතයට ඒ ධීවර පෞල්වල සංවර්ධනයට ධීවර කර්මාන්තේ වර්ධනයට විශේෂයෙන්ම උතුරේ ඒ ධීවර ඒ කියන්නේ පෞල් ධීවරයෝ ඉන්න 150,000ක් විතර මෙන්න මේ අයගේ සංවර්ධනයට තමයි අපේ බලාපොරොත්තුව තියෙන්නේ මේ කාරණයට මැදිහත් වෙලා සහයෝගය දීලා එයා ඒ ප්‍රතිඵල ලබා ගන්න. ඒ නිසා අපි ඉල්ලීමක් කරනවා අමාත්‍යවරයෙන් ඉතාමත්ම ඉක්මනට මේ කටයුත්තට අත ගහලා මෙතෙක් ක්‍රියාත්මක නොකරපු ඒ පනත ඉතාමත්ම ඉක්මනින් භාවිතාට නගලා මම ඒ කියාපු කාරණා ඉෂ්ට කිරීමට මැදිහත් වෙන්නේ කියලා. ඒ වගේ මම ඔබතුමාගේ අදහන්ට යොමු කරනවා. දැන් මේ වෙනකොට අර තිරිගුණාමලේ මාදල් වලට ඩොල්පින් 89 කියලා දැන් මාස 9ක් වෙනවා. ඒ මාදල් තොටුපළට මම ගියා. ඒ මාදල් තොටුපළේ මාදල් පහක් දැන් අක්‍රිය කරලා තියෙනවා. ඒ මාදල් පාඩුව තහනම් කරලා තියෙනවා. මම එතෙන්ට ගියා, ගිහිල්ලා බැලුවා. එස්පී කාර්යාලය, නායක හමුදාවේ ඒ කාර්යාලය ඒ ඉස්සරහමයි තියෙන්නේ. ඒ නිසා ඒ අයට මොන මාකාර කිව්වක්වත් ඒ නීති විරෝධී කටයුත්තක නිරත වෙන්න කිසිම අවකාශයක් නැහැ. අහම්බෙ සිදු වෙච්ච සිද්ධියක් තියෙන්නේ. ඒ නිසා මේ සම්බන්ධයෙන් අමාත්‍යවරයා තමයි මේ සම්බන්ධයෙන් කතා බහ කරා. කතා බහ කරලා එතුමා මට පොරොන්දු වුණා අනිවාර්යයෙන්ම තාමත් මික්මනින් අලුත් අධ්‍යක්ෂක ජෙනරාල් තුමා කෙනෙක් පත් කරලා ඉතාමත් මික්මනින්ම මාස 10ක් අක්‍රිය වෙලා තිබිච්ච මෙන්න මේ මාදල් පාඩුවේ ක්‍රියාකාරීත්වය ඇති කරනවා කියලා මම විශේෂයෙන් ඉල්ලීමක් කරනවා. අධ්‍යක්ෂණතුමා ඇවිල්ලා ඉන්නව නම් හෙට සිට මෙන්න මේ මාදල් පාඩුව ක්‍රියාත්මක කරන්න මැදිහත් වෙන්න කියලා. මේකෙන් මේ මාදල් පාඩුවේ මාදල් පහක් තියෙනවා. පවුල් මං හිතන්නේ 100කට වඩා මේ මාදල් පාඩුවෙන් ජීවත් වෙනවා. ලොකු ගැටලුවක් එයාට ඇති වෙලා තියෙනවා. ඒ නිසා මම ඔබතුමාගේ ආදානම කරනවා. එමතුමත් දෙක කතා බහ කරලා හෙට සිට මේක ක්‍රියාත්මක කරන්නයි කියලා. ඒ වගේ මම අමාත්‍යතුමාගේ ආදානම යොමු කරනවා. මේ කුඩාවැල්ල ඒ බල ප්‍රදේශයේ ඒ ධීවර ප්‍රදේශයේ SS සමන්ති කියන ඒ මහත්මියගේ IMULA 0.855 TLE අඩි 41 මාරක් දිග මේ බහුදින යාත්‍රාව 2018 1/19 සෙනසුරාදා උදේ ඒ මාලදිවයින් බෝඩරේ දිගේ එයාලා අරාබි මුහුද පැත්තට යන්න එනකොට ඒ මාලදිවයිනේ බලධාරීන් විසින් අත්රංගුවට අරගෙන මේ බෝට්ටුව දැන් අරගෙන ගිහිල්ලා තියෙනවා මාලදිවයින් වරායට. ඒ නිසා එයා කිසිම ආකාරකින් නීති විරෝධී කටයුත්තක මත්ස්‍යයන් ඇල්ලීම හෝ එයාස්ත කර්මාන්තක නිරත වෙලා නැහැ කියන එක මේ සම්බන්ධයෙන් ඉදිරිපත් කළා තියෙනවා. මේක අමාත්‍යංශයෙන් දැනුවත් කළා තියෙනවා. විදේශ කටයුතු මාසයෙන් දැනුවත් කළා තියෙනවා. ඒ නිසා මම ඉල්ලීමක් කරනවා මැදිහත් වෙලා මේ සම්බන්ධයෙන් අමාත්‍යතුමත් ඔබතුමාලත් මෙන්න මේ කටයුත්තට මැදිහත් වෙලා ඒ අයට සහන සලසන්න මේ යාත්‍රාව මුදා ගන්න කටයුතු කරන්නයි කියලා. ඒ නිසා අද ඒ ප්‍රදේශයේ ලොකු ඛේද වාචකයකට මුහුණ දීලා තියෙනවා මේ බෝට්ටුවේ ගිහිපයගේ පවුල් සහ ඒ බෝට්ටුවේ අයිතිකාර කොටස්. ඒ නිසා ඉතාමත්ම ඉක්මනින් මේ සම්බන්ධයෙන් කටයුතු කරන්නයි කියලා මම විශේෂයෙන්ම ඉල්ලීමක් කරනවා. ඒ නිසා මම අවධානය යොමු කරනවා ධීවර අමාත්‍යතුමාගේ ඔබතුමාගේ කතාවේදී පැහැදිලි කරා අපට මේ වසර 2016 වසරේ ධීවර කටයුතු වල මධ්‍යස්ථ වර්ධන පෙන්නුම් කරලා තියෙනවා. 2016 මස නිෂ්පාදනයේ 2015ට සාපේක්ෂව මෙට්‍රික් ටොන් 530,920 දක්වා 102% වර්ධනය වෙලා තියෙනවා කියලා. අපි දන්නවා මෙන්න මේ ඉන්දියානු ආක්‍රමණිකය මේ කරන මේ නීති විරෝධී කටයුත්ත නතර කරොතින් මම කියනවා අපේ මස් නිෂ්පාදනයේ මීට වඩා වැඩි ප්‍රමාණයක් දායකත්ව ලබා ගන්න පුළුවන්. අන්න ඒ උතුරු මුහුදේ මේ කටයුත්ත නැවැත්වුවොතින්. ඒ වගේම 2008 අයවැය යෝජනා අනුව බහුදින යාත්‍රා වල මසුන් අස්සනු කල්තබෑප ගැනීමට අවශ්‍ය ශීතාකාර වෙනුවෙන් යන වීදමෙන් 50%ක් රජය විසින් දරනවායි කියලා එතුමා පැහැදිලි කරා. ඒ වගේම අඩි 55%ට වඩා දිග බෞද්ධ නියාත්‍රාවලට වැයෙන වියදමෙන් 50% රජයේ දරනවායි කියලා එතුමා පැහැදිලි කරා. ඒ වගේම හලාවත මිනිස්සු කරේ නගර රා පුරාණ වැල්ල දිවල වරායන් වැඩි දියුණු කිරීමට රුපියල් මිලියන 1750ක් වෙන් කරනවායි කියලා එතුමා පැහැදිලි කරා. මම කියනවා මෙන්න මේ උතුරේ සිදුවන මේ ආක්‍රමණය නැවැත්වීමෙන් ලැබෙන කෝටි 5000ක් වාර්ෂිකව අපට ඉතිරි කරගන්න පුළුවන් නොතින් මෙන්න මේ කටයුත්තට යොදවලා මේ කටයුත්ත යථාර්ථයක් බවට පත් කරගන්න පුළුවන්කම ලැබෙනවා කියන එක මම පැහැදිලි කරනවා. ඒ වගේම වෙල්ලබඩ ප්‍රදේශවල දීවර ගම්මාන වැඩි දියුණු කිරීමට ආරම්භ කළ තියෙන ඒ වැඩසටහන දිගටම ක්‍රියාත්මක කිරීමට රුපියල් මිලියන 450ක් වෙන් කළ තියෙනවා කියන එක එතුමා පැහැදිලි කරා. මා විශ්වාස කරනවා මෙන්න මේ පනත ක්‍රියාත්මක වෙලා හෙට සිට මේ පනතේ ඒ ක්‍රියාමාර්ග ආරම්භ කරවතින් අපට මෙතෙක් අහිමි වුණු 1,05,000 ලබාගෙන ක්‍රමානුකූලව මේ කටයුත්තට දීවරයාගේ දීවර සහන සලසන්න ඒ දීවර කර්මාන්ත වැඩි දියුණු කරන්න මෙන්න මේ වගේ ඒ වෙල්බඩ ප්‍රදේශවල ගම්මාන වැඩි දියුණු කිරීමේ ක්‍රියාවලිය කරගෙන යන්න පුළුවන් වෙනවා කියන එක මම විශේෂයෙන්ම මේ මොහොතේ මතක් කරලා දෙනවා. ඒ වගේම ගන්දර දීවර වරාය හම්බන්තොට මන්නාරම මඩකලපුව දිස්ත්‍රික්කවල ජලජී වගා කර්මාන්ත කලා පිහිටුවීම ඒ වගේම හම්බන්තොට මඩකලපුව යාපනතුල විරලාසන් දිස්ත්‍රික් 10ක දීවර ගම්මාන වැඩි දියුණු කිරීම ඒකාබද්ධ මිරිදිය ගම්මාන පිහිටුවීම යන ව්‍යාපෘති ආරම්භලා තියෙනවා. අන්න මෙන්න මේවටත් කිසිම ගැටලුවකින් තොර පුළුවන්කම ලැබෙනවා. මේ පනත ක්‍රියාත්මක කරලා අර ඉන්දියානු යාක්‍මනික විසින් අපට අහිමි කරන ඒ කෝටි 5000 ආරක්ෂා කර ගත්තොතින් මුළු රටේම ඒ දීවර කර්මාන්තයට අවශ්‍ය පදනම ඒ වගේම දීවර ජනතාවට ලබා දෙන්න පුළුවන් සහන ලබා දීමට ඒ මුදල් යොදව ගන්න පුළුවන් කියන එක මම විශ්වාස කරනවා. ඒ නිසා අවසාන වශයෙන් මම ඉල්ලීමක් කරන්නේ අපි පනත ගිනාල වැඩක් නැහැ. ඒ පනත භාවිතාවට නගලා ඒ වගේම ඒ බලතල අදාළ ආරක්ෂා අංශවලට ලබා දීලා මේ ක්‍රියාත්මක කරවතින් ඒ ඉන්දියානු දීවර නීති විරෝධී විදියට අපේ රටට ඒ එන ඒ ආක්‍රමණිකයා වහාම ඒගොල්ලන් කටයුතු නැවැත්වීමේ ක්‍රියාවලිය ආරම්භ කරાવી එසේ වුණොතින් අපට මේ මුදල් ඉතිරි වෙනවා. ඒව ලබාගෙන අපේ ජාතික ආර්ථිකයට අපේ රටේ ආරක්ෂාවට ඒ වගේම අපේ රටේ භෞමික අඛණ්ඩතාවයට ඒ වගේම දීවර කර්මාන්තයේ දියුණුවට දීවර කර්මාන්තයෙන් යැපෙන ජනතාවගේ දියුණුවට යොදා ගන්න හැකි වෙනවා කියන එක විශ්වාස කරමින් මේ කටයුත්ත ඉතාමත්ම ඉක්මනින් භාවිතාට නගන්නේ කියන ඉල්ලීම කරමින් මම නියැලෙනවා.